සම්මා සම්බුදු සරණයි. අන්ධකාරයේ ආලෝකයේ කරා පියමනින්නට වෙරදරන සතහට පහනක් වීමයි අපගේ ඒකායන අරමුණ. ඉතින් ඒ අරමුණ පෙරදරි කරගනිමින් අද දවසේදීත් දායකත්ව ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි අපගේ මේ සූදානම. ඒ සඳහා අපගේ ගෞරවනීය ආරාධනයෙන් මෙහි වැඩමවව දාල ගලෙන් බිඳුණු යව මුරිය කඩවල ලැබුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද මාන් කඩවල සුදස්සන ස්වාමින් වහන්සේව ඊට ගෞරව නමස්කාර පූර්වක පිළිගන්නවා. ගම්පහ කිදගම් මුල්ල අංක 84 න් දෙක ලිපිනෙහි පදිංචි අසංකා අල්විස් මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් විසින් අද දින මෙම දායකත්ව ධර්මානුශාසනාව සඳහා තමන්ගේ බැතිබර දායකත්වයේ ලබා දී කටයුතු කරනවා. එසේනම් අප සියලු දෙනාම ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි.
တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි.
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මේ තිසරණ සහිතව පංචශීල සමාදානය.
පංචශීල සමාදානය.
මාර්ගඵල නිවන් පිණිසම.
මාර්ගඵල නිවන් පිණිසම.
හේතු වේවා.
හේතු වේවා.
තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත.
ආම භන්තේ. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. න අසඤ්ඤ සංඤේන විසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේන විභූත සංඤේ එවං සමේතස්ස විභූති රූපං රූපං විභූතේන පුසන්ති පස්සා. ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් සියලුම දෙනා දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනම මේ මොහොතේදී මේ කය එක තැනක තියනවා වගේ හිතත් එක තැනක තබාගෙන නොඑක් නොඑක් අරමුණු වල හිත දුවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට ඕනේ. පින්වතුනි, මේ දීර්ඝ සංසාරේ අපි හැම කෙනෙක්ම ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මේ දීර්ඝ ගමන කෙනවා. මේ දීර්ඝ සංසාර ගමන අපිට නිමා කරගන්න බැරි වුණේ ලෞතර බුදුරජාණන් වහන්සේලා දේශනා කළ සද්ධර්මය අවබෝධ නොවුණු නිසායි, අවබෝධ කර නොගත්ත නිසායි. ඉතින් අද දවසේදී හරි අපිට පුළුවන් වුණොත් බොහොම ශ්‍රද්ධාවෙන් මේ බුද්ධ ශාසනය ඇසුරු කරන්ට අපිට මේ ජීවිතයේ මේ සියලුම දුක නිවා කර ගැනීමේ වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ අර්ථය කොච්චරක් දුරට අපේ ජීවිතය තුළින් සම්පාදනය කරගන්නවද කියන කාරණාව කෙනා කෙනා සතුව පවතිනවා. තම තමන්ගේ ශ්‍රද්ධාව මත, තම තමන්ගේ උත්සාහය මත පවතිනවා තම තමන්ගේ විමුක්තිය. එනිසයි මතක් කළේ බොහෝම ශ්‍රද්ධාවෙන් උවමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. මේ දේශනාව තුළින් අපිට ලැබපු මානව ජීවිතය හිස් නොවන බොහෝම වටිනා දහම් කරුණක අර්ථයක් පෙන්වන්නට මම බලාපොරොත්තු වෙනවා. නමුත් මේ වගේ ගැඹුරු දහම් කාර්ත්‍යයක් පෙන්වන්නට මට මේ තයක වගේ ප්‍රමාණයක් කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නමුත් මං ඒ තුලින් පොඩි ඇඟවීමක් කරනවා. මේ ජරා මරණ සංඛ්‍යාත දුක් සහගත සසරෙන් අපිට මිදෙන්න වෙන්නේ මෙන්න මේ වගේ වටිනා දහමක් තියෙන දර්ශනයක් තියෙන මේක අවබෝධ කරගෙනයි මෙන්න මේ ටික අවබෝධ කරගන්න ඕනේ කියන කාරණාව ඒ ටිකෙන් පෙන්නනවා. එනිසා හැමදෙනාම මේ සූත්‍රය හොඳින් ශ්‍රවණය කළොත් මම හිතනවා අපේ ජීවිතය වාසනාවන්ත වෙන බොහොම වටිනා දහම් කොටසක් අපිට ශ්‍රවණය කරගන්න පුළුවන් අවසානයේට කියලා. පින්වතුනි, අද දවසේදී මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ත්‍රිපිටක ධර්මයේ කුද්දක නිකාය කියන කොටසට අයත් තියෙන සූත්‍ර නිපාතය කියලා කොටසක්. සුත්ත නිපාතය කියලා ඒ සූත්‍රයේ තියෙනවා කලහ විවාද කියලා සූත්‍රයක්. අන්නේ සූත්‍රයේ තියෙන සූත්‍ර පහටයක් තමයි මම මේ දේශනාව සඳහා මාතෘකා වශයෙන් තිබුවේ. විශේෂයෙන් අපි මේ සූත්‍රයගත අර්ථය සම්මර්ෂණය කරලා බලන්ට කලින් ඒ සූත්‍රයේ දේශනා කරන්නට පසුබිම් වෙච්ච වටපිටාව ගැන ටිකක් මතක් කළොත් බොහොම වටිනවා. පින්වතුනි, එදා මේ පින්වතුන් තහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලෙදී කපිලවස්තු නගරයේ ශාක්‍ය කෝලිය රජවරුන්ගේ ගැටුමක් හටගත්ත රෝහිණී කියන නදිය ජලයේ බෙදා ගැනීම මුල් කරගෙන. ඉතින් බුදුරජාන් වහන්සේ දිවසින් දැක්ක මේ කලහ, මේ විවාදය දීර්ඝව පැවතුනොත් තමන්ගේ ඥාතීන්ට මහා විශාල හානියක් වෙනවා. ඥාතීන් විශාල පිරිසක් මේ යනවා. ඥාතීන්ට අනුග්‍රහ පිණිස මම එතෙන්ට වඩින්න ඕනේ කියලා අදහස් කරලා බුදුරජාන් වහන්සේ මොකද කරන්නේ? කපිලවස්තු නගරයට වැඩලා රෝහිණී කියන ගඟ මැද අහසේ පරයන්ක බැඳගෙන ඉඳගෙන ශාක්‍ය කෝලිය දෙපිරිසටම ධර්ම දේශනා කළා. දේශනාව අවසානයේදී ඒ අය මේ ගැටුම සමගියකටපත් කළ සමගි වෙලා සමගියෙන් ජලය බෙදා ගන්නට කතා කරගත්තා. ඒ අවස්ථාවේදී ඥාතින්ට වෙන විනාශයෙන් තමන්ගේ ඥාතින් බේරගත් එකට කෘතුපාකාර සැලකීමක් වශයෙන් කෝලිය වංශයෙන් 250කුත් ශාක්‍ය වංශයෙන් 250කුත් රජකුමාරවරු පැවිදි වුණා. ඉතින් පැවිදි වෙලා බුදුරජාන් වහන්සේ ළඟ හිටියට මේ කවුරුවත් වැඩිහිටිය දෙමව්පියෝ කියපු නිසා මහන වුණා මිසක මේ රජක ඔක්කොම රජකුමාරවරු ඔක්කොම වංශවත් අය. මේ කවුරුවත් පැවිද්දට ඒ තරම් ආදරේ නැහැ, ආස නැහැ. හිත ඇතුලෙන් ගෙදර ඉන්න කාලේ රජ ගෙදර තියෙන සැප සම්පත් ගැන හිතෙන් හිතෙන් හිත හිතා ඉන්නවා. සිවුර මහා කරදරයක් කරගෙන අනේ ගෙදර යන්න තියෙනවා නම් හොඳයි කියලා පැවිද්ද ගැන කිසිම ඇලීමක් රතියක් නැතුව බොහොම අරතිගත මනසකින් ගෙවල් දොරවල් ගැන හිත හිතා තමයි දැන් මේ 500ම ඉන්නේ. මොකද කය පැවිදි වුණාට තාම හිත පැවිදි වෙලා නැහැ කාගේවත්. ඉතින් බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා මේ අලුත පැවිදිච්ච හාමුදුරුවරු 500 දෙනාගේම මනස තියෙන්නේ පැවිදි පැත්තට නෙමෙයි ගිහි පැත්තටයි. දැකලා බුදුරජාණන් වහන්සේ හරි උපායයි. බුදුරජාණන් වහන්සේට කියනවා පුරුෂ ධම්මසාරත්‍ය කියලා, පුරුෂයන් දමනය කිරීමේ රතාචාරයක් වගේ හරියට සියඳුරෙක් වගේ කියලා. අනේකේහි උපායෙහි නර ධම්මේ ධමේච නොයෙක් නොයෙක් උපායන්ගෙන් තමයි මේ නරය දමනය කරන්නේ. අපි ලං කෙනෙක්ව දමනය කරන්නේ බැනලා ගහලා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම නැහැ. බොහෝ මෛත්‍රී සහගතව හරිම උපායශීලී. බුදුරජාණන් වහන්සේත් මොකද කරන්නේ? උපායශීලීව හිමාල පර්වත මේ හිමාල වනාන්තරයේ ඇතුලේ හිමාලය ඇතුලේ තියෙනවා කුණාල කියලා පොකුණක්. මේ වික්ෂුන් වහන්සේලාට ওই පොකුණ ගැන වර්ණනා කළා. හිමාල වනයේ තියෙනවා පොකුණක් හරිම ලස්සනයි. මේ පොකුණේ පස් පියුමෙන්ම යුක්ත පොකුණක්. ඈ පියුම් වර්ග පහක් තියෙනවා. ওই නෙළුම්, ඕලු, මානෙල් මේ වගේ දේවල්. ඒ වටේට තියෙනවා හරි අලංකාර ගස් කොළන් ගැන, සත්තු ගැන, පරිසරය ගැන, කඳු වැටි ගැන හරිම ලස්සන විදිහට බුදුරජාණන් වහන්සේ මේ කුණාල පොකුණ ගැන විස්තර කළා. බුදුරජාණන් වහන්සේ මොනතරම් දක්ෂව ඒක විස්තර කළාද, ඉදිරිපත් කළාද කියනවා නම් ඒක අවසන් වෙනකොට 500ටම හිතෙන් හිතුණා අනේ අපිටත් මේ පොකුණ යන්න බලන්න යන්න තියෙනවා නම් කියන අදහසක් හිතුණා. මේ අදහස හිතෙන් දැනගෙන බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි ඔයගොල්ලෝ කැමතිද මේ කුණාල පොකුණ බලන්න? එහෙම එහෙමයි භාගතුනස, අපි කැමති. එහෙනම් යන් කියලා බුදුරජාණන් වහන්සේ එර්ධියෙම මොකද කරන්නේ? අර වික්ෂුන් වහන්සේලා 500ක් අරගෙන හිමාල වනයේ තියෙන කුණාල පොකුණ ළඟට එක්කගෙන ගියා. එක්කන ගිහිල්ලා එතනදී බුදුරජාන් වහන්සේ ඒ පොකුණ පෙන්වුවා. ඇයි මේ පොකුණ පෙන්වුවේ? දැන් ගෙවල් දොරවල් ගැන, අනිත් අතීතය ගැන නොයෙක් විදිහේ විතර්ක සහගත මනසකින් යමක් කතා කළා නම් ඒක තේරෙන්නේ නැහැ. බණපදයක් කිව්වත් හිත රැඳෙන්නේ නැහැ. ඇයි ඒ? හිත දුවන. දැන් මේගොල්ලෝ මේ අලුතෙන් දැකපු නැවුම් පරිසරයට උකෝගම හිත එකතු වුණා. නොයෙක් නොයෙක් අරමුණු වලට දුවන ගතිය නතර වුණා. සම්පූර්ණ කුණාල පොකුට පොකුණ අවට තියෙන පරිසරයට විතරක් හිත මේගොල්ලන්ගේ රැඳුණා. ඒක ගිහි ජීවිතය ගැන, රජ සැප ගැන, කළ කී දේවල් ගැන තියෙන විතර්ක తాවකාලිකව මනසෙන් අතහැරුණා. දැන් යම් මට්ටමක සංසිඳීමකට මේ ප්‍රිය අරමුණේ එකතු වෙලා ඉන්නකොට, විවේක පරිසරයේ ප්‍රිය අරමුණේ එකතු වෙලා ඉන්නකොට සංසිඳීමක් ඇති වුණා මනසේ. ඔන්න ඔය මානසික සංසිඳීමම අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. දේශනාව අවසානයේදී ඒ 500ක් දෙනා වහන්සේම සෝවාන් ඵලයට පත් වුණා. පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආපහු ඒ 500ත් එක්කගෙන ආවා කපිලවස්තු මහා වනයේට. අපි මහා සම්මේ සූත්‍ර දේශනා කළෙත් එතෙන්දී ඒ 500 එක්ක. ඊට පස්සේ කපිලවස්තු මහා වනයේ බුදුරජාණන් වහන්සේ ඉන්නකොට මේ භික්ෂුන් වහන්සේලාට කමඨහං දුන්නා. භාවනා කිරීම සඳහා, චිත්ත අභ්‍යාසයන් සඳහා හිත උත්සාහවත් කළා. මේ ස්වාමීන් වහන්සේලත් දැන් ගිහි ජීවිතය ගැන ලොකු ඇලීමක් ආසාවක් නැහැ. දැන් ධර්මයට පැමිණිච්ච, සුවාන් වෙච්ච භික්ෂුන් වහන්සේලා ඉන්නේ ඔක්කොම. මත්තේත් අනුශාසනා කරනකොට මේ අය අප්‍රමාදීව වාසය කරනකොට නොබෝ දවසකින් 500 දෙනා වහන්සේම උතුම් වූ සද්දබිඤ්ඤා ලාභීව උතුම් වූ අරිහත්ත්වයට පත් වුණා. ඉතින් දැන් මෙතන එදා ඒ කපිලවස්තු මහා වනය හරිම අලංකාරයි, හරිම වර්ණවත් කියන වීතරාගී වූ බුදුරජාණන් වහන්සේ, වීතරාගී වූ ශ්‍රාවකයන් වහන්සේලා 500ක් දෙනා පිරිවරාගෙන හිටියා. වීත දේශ වූ ශාස්ත්‍රුන් වහන්සේ, වීත දෝෂ වූ ශ්‍රාවක ගණය වට කරගෙන හිටියා. වීත මෝහ වූ බුදුරජාණන් වහන්සේ, වීත මෝහ වූ මහා සංඝරත්නය වට කරගෙන. ඒ වගේම විතරනේ මේ ඔක්කොම රජ කුමාරවරු, බුදුරජාණන් වහන්සේත් එහෙමයි. ඔක්කොම ශාක්‍යකෝලික වංශිකයෝ. ඈ ඔක්කොම රජ දරු ඔක්කොම කුලවන්තයෝ, මේ වගේ මහා ඔක්කොම හරිම ආශ්චර්යමය යුක්ත වටපිටාව. මේ වටපිටාව දැක්වහම දස දහසක් සක්වල ඉන්න දිව්‍ය බ්‍රහ්ම ඔක්කොටම හිතුණලු බුදුරජාණන් වහන්සේත් මහා සංඝරත්නේ ඔක්කොම අරිහත්ත්වයට පත් වෙච්ච රහතන් වහන්සේලා 500කුත් ඉන්නවා. අපි ගිහිල්ලා ඒ භාග්‍යවතුන් වහන්සේත් භික්ෂු සංඝයාත් දකින්නවනම් හොඳයි කියන අදහසක් ඇති වුණා. කාටද? දස දහසක් සක්වල ඉන්න ඔක්කොම දිව්‍ය බ්‍රහ්මයන්ට ඇති වෙලා, ඔක්කොම දස දහස සක්වල ඉන්න දෙවියෝ බ්‍රහ්මයෝ ඔක්කොම මෙතෙන්ට පැස්සෙන්ද ගත්ත කපිලවස්තු මහා වනයේට. ඒ පිරිස තමයි මෙයාට නැටිය දේශනා කළෙත්. තව තියෙනවා පසුබිම. ඉතින් ඉන්දිකටු තුඩක් හෙලන්නේ ඉඩක් නැති තරමට මහා ජන සමූහයක් නොපෙනෙන අහස පුරාවට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්ක මහා සමාගමක්, මහා සෙනගක්, මහා ජනකායක් රැස් වෙලා. මෙන්න මෙච්චරයි කියන්න බෑ. මේ අයට කවර උපායකින් ධර්ම දේශනා කළොත්ද ධර්මය අවබෝධ වෙන්නේ කියලා බැලුවා. බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම දේශනා කිරීමේ දේශනා විලාස, දේශනා ක්‍රම තියෙනවා හතරක්. අත්තජහස, පරජහස, පරිපුච්චි, අටුප්පති කියලා. අත්තජහස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේටම අදහසක් ඇති වෙලා මෙහෙම බණ කිව්වොත් හොඳයි කියන අදහසක් ඇති වෙලත් ලෝකෙට ධර්ම දේශනා කරනවා. පරජහස කියලා කියන්නේ තව කෙනෙකුගේ අදහස දිහා බලලා, අනේ භාග්‍යතුන් වහන්සේ මට මෙන්න මේ ටික කියලා දෙනවා නම් හොඳයි කියන අදහස කෙනෙක්ගේ තිබුණොත් අන්න ඒක උපමා කරගෙන බණ කියනවා. තව ක්‍රමයක් තියෙනවා පරිපුච්චා. බුදුරජාණන් වහන්සේගෙන් කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවාම ඒකට පිළිතුරු වගේ ධර්ම දේශනා කරනවා. තව ක්‍රමයක් තියෙනවා අට්ඨුප්පති. යම් උපං අධිකරණයක උපං කරුණක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. මේ දේශනා න්‍යාය හතරෙන් බුදුරජාණන් වහන්සේ නුවණින් දිවසින් බැලුවා, අද කුමන ක්‍රමයකට මම ධර්ම දේශනා කළොත්ද මේ මහා ජන සමාගමට ධර්මය අභිසමය වෙන්නේ? එතකොට ධර්මාභිසමය වෙන්නේ මොන විදිහටද කියලා බැලුවා. බලනකොට දැක්ක මේ පරිපුච්ඡා කියන ක්‍රමයට මොකද නොඑක් චරිත දසදහසක් සක්වලක මේ දිව්‍ය බ්‍රහ්මයේ ඉන්නකොට එක චරිතයක් තියන අය නෙමෙයි ඉන්නේ. නානා ගති තියෙන, නානා චරිත තියෙන මහා සත්ව රාශියක් තමයි දැන් එක්තැන් වෙලා ඉන්නේ. ඉතින් මේ හැමෝගෙම කෙලෙස් සෝදනය වෙන විදිහට කවුරු හරි මගෙන් ප්‍රශ්න ඇහුවොත් ඒ ප්‍රශ්න වලට මම උත්තර දෙනවා නම් ඒ උත්තර අහලා මේ ඔක්කොම අධිගම ලබනවා කියලා දැක්කා. දැකලා ඒ දේවතා දසදහස සක්වල දේව සමූහ පිරිස දිහා බුදුරජාණන් වහන්සේ නුවණින් බැලුවා. බුදුරජාණන් වහන්සේ නුවණින් බැලුවා මේ කාටද පුළුවන් බණ, ඒ කියන්නේ ප්‍රශ්න අහන්න මගෙන්. බලනකොට දැක්ක මේ දිව්‍ය බ්‍රහ්ම සමූහයා අතර කිසිම කෙනෙක් නැහැ. ඊට පස්සේ දැක්ක එහෙනම් රහතන් වහන්සේලා අතර, භික්ෂු සංඝයා අතර කවුද ඉන්නේ මගෙන් ප්‍රශ්න අහන්න දන්න? එහෙමත් කවුරුවත් නැහැ. ඊට පස්සේ බැලුවා එහෙනම් සරියුත් මොගලන් ස්වාමීන් වහන්සේ දෙනවට පුළුවන් ද ප්‍රශ්න අහන්න? බලනකොට සරියුත් මොගලන් දෙනා වහන්සේටත් බෑ ප්‍රශ්න අහන්න. ඊට පස්සේ බැලුවා එහෙනම් කොහේ හරි පසේ බුදුරජාණන් වහන්සේලා හෝ ඉන්නවද මේ ප්‍රශ්න අහන්න? එහෙමත් නැහැ. මේ දසදහසක් සක්වලට අයිති වූ අනන්ත විශ්වයේ ඈතක එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හෝ ඉන්නවද කියලා බැලුවා. එහෙමත් නැහැ බුදුරජාන් වහන්සේලා දෙනමක් එකට එකතු වෙනවා කියන සිද්ධියක් වෙන්නේත් නැහැ. ඉතින් දැන් කොහොමද ප්‍රශ්න අහන්නේ කවුද ඒවට දෙන පිළිතුරු බලලා මේගොල්ලෝ හික්මෙන බුදුරජාන් වහන්සේ මොකද කරන්නේ? නිර්මිත බුදුරුවක් නැවුවා. මවලා දැන් නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අහනවා අපේ බුදුරජාණන් වහන්සේ එච්චර කරනවා. එතනදී සූත්‍ර හයක් තියෙන සම්මා පරිභාජනීය කියන සූත්‍රයේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ රාග චර්තය තියෙන අයට, කලහ විවාද කියන සූත්‍රයේ දේශනා කරනවා ද්වේෂී චරිත තියෙන අයට, චූල ව්‍යූහ කියන සූත්‍රයේ දේශනා කරනවා විතක්ක චරිත තියෙන අයට, මහා ව්‍යූහ කියන සූත්‍රයේ දේශනා කරන මෝහ චරිත තියෙන අයට, තුවට්ටක කියන සූත්‍රයේ දේශනා කරන සද්ධා චරිතය තියෙන අයට, පුරා භේද කියන සූත්‍රයේ දේශනා කළා බුද්ධි චරිත තියෙන අයට. ওই ටික දේශනා කරලා ඒ දෙවියොත් අධිගමයට පත් වුණා. ওই මහා සමය සූත්‍රය දේශනා කළෙත් ඒ අවස්ථාවේදීම, ඒ පසුබිමම, ඒ ජන කොටසටමයි. එතකොට මෙතනදී ඒ දේශනා කළ සූත්‍ර අතරින් කලහ විවාද සූත්‍රයේන සූත්‍ර පාඩයක් තමයි මම මාතෘකා කළේ. ඒක බුදුරජාණන් වහන්සේ ද්වේෂයේ තියෙන චරිතයට දේශනා කළ එකක්. මම මේක මේ අවස්ථාවේදී තෝරගත්තේ මේ පින්වුතුන්ට තරහ තියෙනවා කියලා හිතාගෙන නෙමෙයි. අපේ එක්තරා ශ්‍රද්ධාවන්ත උපාසක මහත්මයෙක් මගෙන් ඉල්ලීමක් කළා, යම් වෙලාවක ධර්ම දේශනා කළොත් මෙන්න මේ සූත්‍රයේ ගත අර්ථය අපිට තේරුම් ගන්න අමාරුයි, මේ සූත්‍රෙන් ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් කරන්න කියලා, ඒ නිසායි. එතකොට මෙන්න මේ සූත්‍රයේදී දැන් නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. මේ කලහ විවාද සූත්‍රයේදී මුලින්ම නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා, මේ ලෝකයේ කලහ විවාද කියන ධර්මයොත්, ශෝක පරිදේව කියන ධර්මයොත්, මානය අතිමානය මසුරුකම කියන ලාමක යම් කෙලෙසුත් කියනවනේ, මේ කෙලෙස් ධර්ම ඔක්කොම ඇති වෙන්නේ කොහොමද කියලා මම මේ සූත්‍ර ගොඩාක් කෙටි කරලා කියන්නේ අවස්ථානුකූලව. එතකොට ඇහුවා මොකද්ද ලෝකේ කලහ? කලහ කියන්නේ රණ්ඩු කරගන්නවා, විවාද කියන්නේ තෝ උඹව කියලා බැනගන්නවා, නපුරු වචන නරක වචන කියලා බැනගන්නවා, ශෝක කියලා කියන්නේ අපේ ප්‍රිය දේවල් වලින් ගෙන් වුණාම, අප්‍රියන් හා අය එකතු වෙන්න උනහම හිතේ ඇති වෙන ශෝකයක්, ශෝකී ස්වභාවයක් කියන එකට ශෝකී කියනවා. පරිදේවය කියලා කියන්නේ නම කිය කියා හඬනවා, ಗುಣ කිය කියා හඬනවා, පපු යද්ද ගහ හඬනවා, ශ්‍රී මුලා වෙලා වැටෙන ප්‍රමාණයේ තත්ත්වයටපත් වෙන බවට කියනවා මොකද්ද? පරිදේවය කියලා. එතකොට මේ ශෝක කිරීම පරිදේව. ඊට පස්සේ පෙන්නනවා මානය අතිමානය, ඒ වගේම මසුරුකම ඊර්ෂ්‍යාව, මේ වගේ කෙලෙස් ටික ඇති වෙන්නේ ලෝකෙට මොකක් හින්දාද? මොකද්ද මේවකට මුල? කවුද මේ අහන්නේ? අර නිර්මිත බුදුරජාණන් වහන්සේ. දැන් භාග්‍යවතුන් වහන්සේකට පිළිතුරු දෙනවා, මේ ඔක්කොම ටික ඇති වෙලා තියෙන මොකක් නිසාද? ප්‍රිය වස්තු නිසා කියලා. දැන් අපේ ජීවිතෙන් බලන්ද යම් කිසි කෙනෙක් කලහ විවාද වෙනවා නම් ප්‍රිය වස්තු නිසා නෙමෙයිද කියලා බලන්ද? යම් කිසි කෙනෙක් යම් කිසි දෙයකට ප්‍රියයි නම් ඒ දේ ගණ්ඩාවට රණ්ඩු කරන්න වෙයිද නැද්ද? ගහ ගන්න වෙයිද නැද්ද? ඒ වගේ ප්‍රිය වස්තු නිසා තමයි ලෝකේ හොඳට බලන්න කොතනක හරි රණ්ඩු සරුවල් ඇති වෙලා තිනුන. ඇයි මට මේ කොටස දෙන්නේ නැත්තේ? මට මේ කොටස ඕනේ කියා හරි තමන් යම් ප්‍රියමනාප දේවල් වස්තු අරඹයා තමයි ලෝකේ ගහ ගන්න. ඊට පස්සේ බලන්න ප්‍රියමනාප වස්තු නිසා නෙමෙයිද අපිට ශෝක පරිදේ වෙන්නේ? අපේ ප්‍රියමනාප සහෝදරයෙක් වෙන්න පුළුවන්, දෙමව්පියෙක් වෙන්න පුළුවන්, ඥාති හිතේසින් වෙන්න පුළුවන්, ප්‍රියමනාප යම් බඩු භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒක කැඩුනොත් නැති වුනොත් අපිට ශෝක කිරීම වැළපීම ඇති වෙනවා. එතකොට ඒ වගේ මාන අතිමානය කියලා මම අනිත් කෙනාට වඩා උසස්, එයාටත් වඩා මම උසස් කියලා මට මේ දේවල් තියෙනවා කියලා අපිට යම් වස්තුන් ඇති බව නිසා නේද මනින්න වෙන්නේ මානය කියන එක? ඊර්ෂ්‍යාව, අහවල් දේ, අහවල් වස්තුව, අරයට නොලැබෙනව නම් හොඳයි, මට ලබා ගන්න තියෙනව නම් හොඳයි, මට ලැබෙනව නම් හොඳයි කියන මට්ටමක ගති වුණත් ලැබෙන්නේ වස්තු මුල් කරගෙන. එතකොට මේ ඔක්කොටම හේතු නිදානේ හැටියට පෙන්වන්නේ මොකද්ද? වස්තු, මේ ප්‍රිය වස්තු. එතකොට ප්‍රිය වස්තුව කියන එක ඇතිවෙන්න හේතුව මොකද්ද? මම ගොඩාක් ක්‍රිටිකල් මේ සූත්‍ර දේශනා කරන්නේ. ප්‍රිය වස්තු කියන එක ඇති වෙන්නේ මොකක් නිසාද කියලා අහනකොට පෙන්වනවා මොකද්ද? ප්‍රිය වස්තු කියන එක ඇති වෙන්නේ තණ්හාව නිසා, ඡන්දය නිසා. ඡන්දය කියලා කියන්නේ අපි යම් කිසි දෙයකට කැමති නිසායි අපිට ප්‍රිය වස්තු ටික ලැබෙන්නේ. ප්‍රිය වස්තු ටික අපිට ලැබෙන්නේ කුමක් නිසාද? යම් යම් දේවල් වලට අපි කැමති වෙනවා. කැමති නිසායි ප්‍රිය දේවල් අපි ගාව තියෙන්නේ. ප්‍රිය දේවල් තියෙන නිසායි දුක එන්නේ. අපි කියමු මිල මුදල් වලට අපි කැමති, කැමති හින්දා අපි ඒක තියාගෙන ඉන්නේ. අපිට ඒක ප්‍රියයි. ඒ දේ නැති වෙනකොට දුක එනවා. ඊට පස්සේ ප්‍රිය වස්තු තියෙන්නේ කුමක් නිසාද? ඡන්දය නිසා, තණ්හාව නිසා, කැමැත්ත නිසා. කැමැත්ත කියන එක අපිට ඇති වෙලා තියෙන්නේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන සැප දුක් දෙක නිසා. යම් කිසි තැනකින් සැප ලැබෙයි නම්, වැඩිපුර සැප ගන්න පුළුවන් නම්, සැප ලැබෙයි නම් ඒකට අපි කැමතියි. ඒ වස්තුවට ප්‍රියයි. ඒ ප්‍රිය දේ නැති වෙනකොට දුක් දුමනස් වෙනවා. එතකොට ප්‍රිය වස්තු දුක් දුමනස් වලට හේතුව මොකද්ද? ප්‍රිය වස්තු, ප්‍රිය වස්තු වලට හේතුව මොකද්ද? ඡන්දය, කැමැත්ත. ඒකට හේතුව මොකද්ද? සැප දුක් දෙක. දුක් වෙන අරමුණ අයින් කරගන්න, සැප වෙන අරමුණ ලබා ගන්න තමයි අපි කැමති. ඊට පස්සේ සැප දුක් දෙකට හේතුව මොකද්ද කියලා අහනවා. සැප දුක් දෙකට හේතුව මොකද්ද? ස්පර්ශය කියනවා. සැප දුක් දෙකට හේතුව මොකද්ද? ස්පර්ශය. එතකොට ස්පර්ශයට හේතුව මොකද්ද? නාම රූප කියන ධර්මතා දෙක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ අහනවා මේ සැප දුක් දෙක, මේ ස්පර්ශය නැති කරලා මේ සැප දුක් දෙකෙන් මිදෙන්නේ කොහොමද? මොකද මෙන්න මෙතනදී ධර්මතා ටිකක් කියදෙනවා. හොඳට බලන්න, ස්පර්ශයේ කියන ධර්මතාවය ඇති වුණොත් සැප දුක් දෙක ලැබෙනවා කියන එක නවත්තන්න බෑ. සැප දුක් දෙක ලැබුණොත් සැප අයින් කරනවා, මේ දුක අයින් කරනවා, සැප තියෙන දෙයට කැමති වෙනවා කියන එක නවත්තන්න බෑ. කැමති වුණොත් ඒ දේ අපි තියාගන්නවා, ඒකට ප්‍රිය කරනවා කියන එක නවත්තන්න බෑ. ප්‍රිය කළොත් ප්‍රිය වෙන දේ නිසා දුක් දුමනස් එනවා, අඬන්න වැළපෙන්න වෙනවා, කලහ විවාද ඇති වෙනවා කියන එක නවත්තන්න බෑ. අනිත් පැත්තට ගත්තහම කලහ විවාද කියන එක නැති වෙන්නේ නෑ ලෝකේ ප්‍රිය වස්තු තියෙන තාක්. කෙනෙකුට ප්‍රිය වස්තු තියෙන තාක්. ප්‍රිය වස්තු කියන එක නැති වෙන්නේ නෑ ලෝකේ යම් යම් දේවල් වලට තමන් කැමති වෙන තාක්. කැමති වෙන ගතිය නතර කරන්න බෑ යම් යම් අරමුණු වලින් සැප එන තාක්. සැප එන අරමුණු වලට ඉබේමයි කැමති වෙන්නේ අපි. ඒක ධර්මතාවයක්. එතකොට සැප කියන එක නවත්තන්න බෑ ස්පර්ශය කියන තැන ඇති තාක්. එතකොට ස්පර්ශය කියන එක ගත්තාම හය ආකාරයි. රූප ස්පර්ශේ චක්කු සම්පස්ස කියලා. චක්කු සම්පස්සේදී ප්‍රිය සහගත, සැප සහගත, යම් අරමුණකින් සැප සහගත, යම් අරමුණක් සැප සහගත නම් ඒ සැප සහගත අරමුණට කැමති. එතකොට ඒ කැමති වස්තුවට අපි ප්‍රියයි. ඒදී අපි තියාගන්නවා. එතකොට මේ වගේ මේ ආයතන හයම සෝත සම්පස්ස, ගහන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා මේ ස්පර්ශ ආයතන හයක්ම තියෙනවා. මේ ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ හැම වෙලාවෙම සැප දුක් දෙකේ එනවා. සැප දුක් දෙකේ එනකොට දුක් වෙන අරමුණේ ඉවත් වෙන්නත්, සැපසහගත අරමුණ ළඟා කරගන්න ඒකට කැමති වෙනවත් කියන ගතියෙන් බේරෙන්න බෑ. ගතිය ඒ සැප සහ දුක කියන දෙකෙන් බේරෙන්න බැරි වුණොත් එයාට කාමචන්දය කියන එක නැත්තම් කැමැත්ත කියන එක බේරෙන්න බෑ. ඒකෙන් බේරෙන්න බැරි වුණොත් ප්‍රිය වස්තු කියන එකෙන් බේරෙන්න බෑ. ඒකෙන් බේරෙන්න බැරි වෙනකොට ශෝක පරිදේව කලහ විග්‍රහයෙන් බේරෙන්න බෑ. ඉතින් මේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන කෙනාට ශෝක පරිදේව කලහ විවාද කියන ටික හිස් නෑ. කවදාවත් මිදෙන්න ක්‍රමයක් නෑ. සැප දුක් දෙක කියන එක විඳින මට්ටමක ඉඳගෙන දුක් දුම්නස් නැතුව ඉන්නවා කියන එක වෙන්නේ නෑ. සැප දුක් කියන දෙක විඳිනකොට ඉබේමයි සැපසහගත අරමුණට කැමති, ඒකට ප්‍රියයි කියන ධර්මතාවය බැඳෙන්නේ, යෙදෙන්නේ. එහෙම වුණාම ඒ දේවල් නැති වෙනකොට වෙනස් වෙන දුක එනවා කියන එක වළක්වන්න බැහැ. ඒ නිසා මේ නිර්මිත බුදුරජාණන් වහන්සේ තව ප්‍රශ්නයක් අහනවා. කොහොමද කොහොමද මේ ස්පර්ශයනුත් සැප දුක් දෙකනුත් අපි මිදෙන්නේ? මොකද ස්පර්ශය කියන එක නැති වුණොත් පස්සපච්චය වේදනා. ස්පර්ශය වුණොත් තමයි වේදනාව වෙන්නේ. ස්පර්ශය නැති වුණොත් වේදනාව නැහැ. වේදනාව නැත්නම් තණ්හාව නැහැ. හොඳ නරක බෙදීම තණ්හාව කියන එක නැති වෙන්නේ. එතකොට එහෙම වුණොත් ප්‍රිය වස්තු නැහැ. එහෙම වුණොත් කලහ විවාද නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ බොහෝම වටිනා ගැඹුරු දර්ශනයක් දේශනා කරනවා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ විදිහට ඉන්න ඒ පෙන්නන ක්‍රමයක්. නසඤ්ඤ සංඤේ න විසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේ න විභූත සංඤේ. සංඥාවේ සංඥා නැතිවෙන්නත් ඕනේ. හැබැයි විසඤ්ඤ වෙන්නත් බෑ, අසඤ්ඤ වෙන්නත් බෑ, සංඥාව ඉක්මවන්නත් බෑ. මෙන්න මේ විදිහට හිටියොත් එයා මෙන්න මේ ස්පර්ශයෙන් මිදෙනවා. මෙයා මේ ස්පර්ශයෙන් මිදෙනවා. එහෙම වුණොත් එයා සැප දුක් දෙකෙන් මිදෙනවා. එහෙම වුණොත් කාම ඡන්දයෙන් මිදෙනවා. එහෙම වුණොත් ප්‍රිය වස්තුන්ගෙන් මිදෙනවා. එහෙම වුණොත් මේ කලහ විවාද ශෝක පරිදේවයන්ගෙන් සම්පූර්ණ මිදෙනවා කියලා දුක නැති වෙන තැනට ප්‍රතිපදාව පෙන්වනවා. දුක ඇති වෙන තැනට ප්‍රතිපදාව අරගෙන ආව කොහොමද? මේ ස්පර්ශය කියන තැන දක්වා. ස්පර්ශය කියන්නේ නාම රූප දෙක නිසයි කියලාත් පෙන්වුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට. මොකද්ද? නසඤ්ඤ සංඤේ න විසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේ න විභූත සංඤේ ඒවං සමේතස්ස විභූති රූපං. මෙන්න මේ විදිහට හිතියහම තියෙන ලක්ෂණය තමයි මොකද? රූපය අතහැරෙනවා යාට. රූපයෙන් මිදෙන්න පුළුවන්. එතකොට රූපේ විභූතේන පුසන්ති පස්සා. රූපය අතහැරුණාම ස්පර්ශය ස්පර්ශ වෙන්නේ නැහැ. එතකොට චක්‍රය අනිත් පැත්තට හැරෙනවා. ස්පර්ශය ස්පර්ශය නොවෙනකොට වේදනාව නැහැ, තණ්හාව නැහැ, උපාදානය නැහැ, අනිත් පැත්තට හැරෙනවා. දැන් මෙන්න මේ බොහොම ගැඹුරු වටිනා දර්ශනයක් මේක පෙන්වන්නේ. මෙන්න මේ ටික ඉගෙන ගත්තොත් අපිට පුළුවන් කලහ විවාද සහිත ලෝකේ කලහ විවාද නැතුව ඉන්න, ශෝක පරිදේවයන්ගේ යුක්ත ලෝකේ ශෝක පරිදේවයන්ගේ මිදිලා ඉන්න පුළුවන් මේ දර්ශනය ඉගෙන ගත්තොත්. එහෙම නැතුව ලෝකයේ පරිහරණය කරන මේ ස්පර්ශ ආයතන 6 තුල කලහ විවාද නවත්තන්න පුළුවන් ක්‍රමයක් අද නැති වෙන්න පුළුවන්. නමුත් හෙට ඒක ඇති වෙනවා අපිට. මේ ජීවිතේ නැති වෙන්න පුළුවන්, ඊගව ජීවිතේ ඇති වෙනවා. එහෙනම් නැති වුණා කියන්නේ මේ ජීවිතේ හෝ නැත්තම් ඒ යට ගිහිල්ලා විතරයි. නැති වෙලා නැහැ. නැති වුණා කියලා ගන්නත් එපා. අපි යමක් අපි ගාව අවිද්‍යමාන නැහැ කියන්ට හුරු වෙලා තියෙන්නේ. නමුත් නැහැ නෙමෙයි, මේ යට ගිහිල්ලා තියෙන්නේ. අද අපේ ජීවිතේ කලහ විවාද වෙන්න පුළුවන්, අද නැත්තම් හෙට වෙන්න පුළුවන් මේ ලෝකයේ ඇතුලේ. එතකොට අද අපේ ජීවිතේ ශෝක පරිදේව නැති වෙන්න පුළුවන්, නමුත් හෙට මේක වෙන්න පුළුවන්. එතකොට මේ ලෝකයේ ඇතුලේ මේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ මේ සැප දුක් ඇතුලේ කිසිම කෙනෙකුට බෑ ශෝක පරිදේව නැතුව ඉන්න, කිසිම කෙනෙකුට බෑ කලහ විවාද නැතුව ඉන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දර්ශනය දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අට්ඨේමේ වික්‍රේ ධම්මා ලෝක අනුපරිධාවಂತಿ ලෝකෝච අට්ඨ ධම්මේ අනුපරිධාවಂತಿ. මහණනි මේ ධර්මතාව 8ක් තියෙනවා. මේ 8 ලෝකේ අනුවදි වෙනවා. ලෝකයේද ධර්මතාවට අනුවදි වෙනවා. මොකද්ද? ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැපදු. ලාභයේදී සතුට වෙනවමයි, අය නවත්තන්න බෑ ඒකදී. අලාභයේදී දුක් වෙනවමයි, ඈ යසසේ සතුට වෙනවා, ආයසේ දුක් වෙනවා, ප්‍රශංසාවේ සතුට වෙනවා, නින්දාවේ දුක් වෙනවා, සැපේ සතුට වෙනවා, දුකේ දුක් වෙනවා. මේ 8 පෙරලෙනවා. මේ ස්පර්ශ ආයතන 6 කියලා කියන්නේ හැම වෙලේ මේ 8 කවලම් වෙච්ච ටිකක්. පුත්තස ලෝක ධම්මේහි චිත්තයස්ස නකම්පති. අටලෝ දහමෙන් ස්පර්ශ කරන ලද මනස යමක කම්පා නොවේ නම් කියලා කිව්වේ මෙන්න මේ වගේ දර්ශනයකින් මනස හදාගත්ත කෙනෙක්. කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ වගේ දර්ශනයකින් මනස හදාගන්න, එයාට පුළුවන් අටලෝ දහමෙන් කම්පා නොවෙන්න. හොඳට මතක තියාගන්න ඕනේ පිච්චෙන දෙයක් ඇතුළ නොපිච්චෙන්න බෑ. මහ විශාල ගිනි ගොඩක් තියෙනවා නම් ගිනි ගොඩ ඇතුළට ගිහිල්ලා එක්කෙනෙක් ඒ පැත්තට මේ පැත්තට පැනපැන ඉන්නව නොපිච්චෙන්න. එයාත් පිච්චෙනවා. ඇයි ඒ? එහාට මෙහාට පැනපැන හිටියත් ගිනි ගොඩ ඇතුළ නිසා පිච්චෙනවා. අත් දෙක බැඳගෙන කිසිම උත්සාහයක් නැතුන ඒත් පිච්චෙනවා. මේ පංච උපාදාන ස්කන්ධය ඇතුළේ නම් ස්පර්ශ ආයතන 6 ඇතුළේ නම් ස්පර්ශ ආයතන 6 මිදෙන්න දන්නේ නැත්තම් ඒ සඳහා දර්ශනයක් නැත්තම් මේ ආයතන 6 ඇතුලේ දුකෙන් මිදෙන්න උත්සාහවත් වුණත් නොවුණත් දෙන්නම පිච්චෙනවා. මොකෙන්ද පිච්චෙන්නේ? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස කියන මේ දුක් වලින් පිච්චෙනවා. ඒ නිසා මම මේ ටික මතක් කළේ මෙන්න මේ බොහෝම වටිනා කල්ප සත සහස්‍රයකින් වත් ලබන්න බැරි දහම් පදයක් අපිට පෙන්වන බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මෙන්න මේ ටික අපි කාලානුරූපව තේරුම් කරගන්න උත්සාහවත් වෙමු. නසඤ්ඤ සංඤේ කියලා කිව්වේ ලෝකයේ හැම වෙලාවෙම ඉන්නේ රූප සංඤා, සද්ද සංඤා, ගන්ධ සංඤා, රස සංඤා, පොට්ටබ්බ සංඤා, ධම්ම සංඤා කියන මේ හයයි. ඇහෙන් රූපයක් බලනකොට එයා ඉන්නේ රූප සංඤාවෙන්, සද්දයක් අහනකොට සද්ද සංඤාවෙන්, ගඳ සුවඳ බලනකොට ගන්ධ සංඤාවෙන්, රස විඳිනකොට රස සංඤාවෙන්, කයට ස්පර්ශ කරනකොට පොට්ටබ්බ සංඤාවෙන්, අරමුණ දැනගන්නකොට ධම්ම සංඤාවෙන්. නසඤ්ඤ සංඤා. දැන් මේ සංඥා හයෙන් එක එකවත් ඉන්නත් එපාලු, ඉන්නත් බෑ. හැබැයි සංඥා එකකවත් ඉන්නේ නැහැ කියලා විසඤ්ඤ වෙන්නත් බෑලු. දැන් සිහි මුර්තා වෙච්ච කෙනෙකුට ওই සංඥා නැහැනේ. ඒ හින්දා සිහි මුර්තා වෙලත් නෙමෙයි. ඒකයි කියන න අසඤ්ඤ සංඥා. එන අසඤ්ඤ සත්වයන්ටත් මේ සංඥා එකක්වත් නැහැනේ. නමුත් මේ අසඤ්ඤ තත්වයට ගිහිල්ලත් නෙමෙයි. න විභූත සංඤේ. විභූත සංඤේ කියන්නේ නේව සංඤා නා සංඤා තලයේ ඉපදිච්ච කෙනාට මේ සංඤා නැහැ. නේව සංඤා නා සංඤා තලයට ගිහිල්ලා නෙමෙයි. අසඤ්ඤ වෙලත් නැතුව, සිහි මුර්චා වෙලත් නැතුව, නේව සංඤා නා සංඤා තලයට යන්නෙත් නැතුව ලෝකය අතරෙමත් ඉන්නවා. හැබැයි ලෝකයාගේ මේ සංඤා ටිකෙන් මිදලා ඉන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට කෙනෙකුට ඉන්න පුළුවන් නම් එතකොට කියනවා යා ලෝකෝත්තරයි. ලෝකෙට අයිති නැහැ. ලෝකෙ තුලම රූප සංඤා, සද්ද සංඤා, ගන්ධ සංඤා, රස සංඤා, පුට්ටබ්බ සංඤා, ධම්ම සංඤා කියන ලෝකේ ඒ ලෝකෙට අයිති නැති ලෝකයේ තුල ලෝකෙ මිදලා ඉන්න පුළුවන් දර්ශනයක් පෙන්වනවා. මෙන්න මේ විදිහට හිටියොත් මොකද වෙන්නේ? ඒවං සමේතස්ස විභූති රූපං රූපේක් වෙනවා. රූපේ විභූතේ පුසන්ති පස්සා න පුසන්ති පස්සා රූපේක් මුනහාම ස්පර්ශයෙන් මිදෙන්න පුළුවන් කියලා බොහොම වටිනා දර්ශනයක් පෙන්වනවා. මේකේ මම ඒකයි මතක් කළේ. බොහෝම ගැඹුරු අර්ථවත් වටිනා දර්ශනයක් මම මතක් කළේ. මට කිට්ටු කරන්නවත් වෙලාවක් මදි මේකේ අර්ථය පෙන්වන්න. ඉතින් නමුත් අනුමාන මං ඇඟවීමක් කරන්නේ අපි මේ දුක්සහගත සසරෙ මිදෙන්න ඕනේ නම් මේ ලෝකෙන් මිදෙන්න වෙයි. ලෝකයේ ඇතුලේ ගිනි ගොඩ ඇතුලේ ඉඳගෙන උත්සාහවත් වුණාට නොපිච්චින්න බෑ. ඒ වගේ පංච උපාදාන ස්කන්ධය තුල ඉඳගෙන අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතුවත් මිදෙන්න බෑ. අපි ඉන්නේ පංච උපාදාන ස්කන්ධ නිසා. පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. ස්පර්ශ ආයතන 6 ඇතුලේ සනසිල්ලක් බලාපොරොත්තු වෙන්න එපා. ගිනි ගොඩ ඇතුලේ සිසිල්ලක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ ස්පර්ශ ආයතන 6 ඇතුලේ ගිනි ගොඩෙන් එළියට ගිහිල්ලා තමයි අපිට සනසිල්ලක් තියෙන්නේ. තුන් භූමියම ගත්තාම ගිනි ගොඩ ඇතුලේ පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධයේ නිරෝධයක් තියනවා නම් මේ තමයි දුකේ නිරෝධය. ඒ පංච උපාදාන ස්කන්ධයේ නිරෝධය කියන්නේ මරණයෙන් පස්සේ එකක් නෙමෙයි. මේ ලෝකෙ තුල ඉඳගෙනම ලෝකෙන් මිදෙන්න පුළුවන් ක්‍රමයක්. එතකොට මම ඕකට පොඩි කෙටි උපමාවක් ටිකක් නිකන් කියන්නම්. මම හැමතැනකදීම දේශනා කරනවා අනුමානෙට. අපි නිකමට කියමු මිරිඟුව තියෙන තැනක, මිරිඟුව තියෙන තැනක තිරිසංගත සතෙක් මුවෙක් වගේ සතෙක් මිරිඟුව දිහා බලනකොට එයාට පේනවා මොකද්ද? ජලය වගේ. එයා හිතන්නේ ඉදිරියෙන් තියෙන දෙයමයි පේන්නේ, එයාට පේන දෙයමයි තියෙන්නේ කියලා හිතනවා. ඒ සතාට පිපාසයක් ඇති වුණොත් වතුර පිපාසිකුත් ඇති වෙනවා. වතුර වගේ පේනවා, පේන දේ තියෙනවා. එතකොට දුවන්නේ නැතුව ඉන්න පුළුවන්ද? දුවනවාමයි. ඔන්න දැන් එයා ඉදිරියෙන් වතුර තියෙනවා, ජලය තියෙනවා, ඉදිරියෙන් රූපයක් තියෙනවා කියන සංඥාවකයි ත්‍රිසංගත සතා ඉන්නේ. ඒ වගේම මේ ඇහිම්ම ඒ සතා වගේම මිරිඟුව දිහා අපිත් බලනවා. අපිට ජලය වගේ පේනවා. පේුණාට අපි දන්නවා ජලය වගේ පේනවා, නමුත් පේන දේ තියෙනවා නෙමෙයි කියලා දන්නවා. එතකොට අපි මොකද කරන්නේ? වතුර පිපාසිකුත් ඇති වෙනවා, ජලය වගේ පේනවා, පෙවුනට තියෙනව නෙමෙයිනේ, ඒ හින්දා දුවන්නේ. දැන් එකම අරමුණේ බලන්ද තිරිසංගත සතා බලන අරමුණේ මේ සතාගේ මට්ටමින් අපි මිදිලා ඉන්නවනේ. එයා බාහිර තියෙන ජලයක් දකින්නකොට, දකින්න ජලය තියෙනවා කියලා හිතාගෙන ඉන්නකොට අපි ඒ සංඥාවේ මිදිලා අපි දකිනවා, අපි දන්නවා මොකද්ද පවතින ස්වභාවය, මිරිඟු ස්වභාවය, පේන්නේ ජලය වගේ, ජලය වගේ පේන්නේ අපිටයි කියලා අපි දන්නවා නේද? පේන දේ තියෙනවා කියලා නෙමෙයි දන්නේ අපිටයි. ඉතින් මම ඒ වගේ මතක් කළේ අපිට පුළුවන් තිරසංගත සතාගේ මට්ටමෙන් මිදෙන්න නේද? නමුත් තිරසංගත සතාට ඇත්ත වෙච්ච මට්ටමට අපිට මිදෙන්න පුළුවන්. ඒ වගේ දැන් තිරසංගත සතා මිරිඟුවේදී ජලය වගේ පේන තැන රැවටිලා ඉන්නවා වගේ අපි දන්නේ අපිත් මේ පේන දෙයමයි තියෙන්නේ, තියෙන දෙයමයි පේන්නේ කියලා අපි මේ රැවටිලා ඉන්නේ. අපි මේ දකින අරමුණේදී අපි දකින මට්ටමට තමයි ලෝකෙ කියලා කියන්නේ. කෙනෙකුට පුළුවන් නම් අර උපමාවේ මිරිඟුවේ මුවා රැවටුණු තැන අපි අවදියෙන් හිටියා වගේ, නුවණින් හිටියා වගේ ලෝකයා මේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා කියන මේ අරමුණු ඇති කරගන්න තැනක ඊට වඩා වෙනත් වූ නුවණකින් ඉන්න. ඒ කියන්නේ පවතින දේ පේනවා නෙමෙයි, පේන දේ පවතිනවා නෙමෙයි කියන නුවණකින් ඉන්න. අපිට පුළුවන් නම් අපි මේ මට්ටමේ මිදෙනවා. මේ පින්වතුන්ට මේක ගැඹුරු ඇති. නමුත් හොඳට තේරුම් කරගන්න ඕනේ එක කාරණාවක්. මිරිඟුවේ තියෙන මිරිඟු දිහා බලලා වතුර තියනවා කියලා දුවන්න යන මුවත් ඉදිරියෙන් දකින දේ, පේන දේ තියනවා කියලා මේක අතදා ගන්න අතදාන අපිත් අතර වෙනසක් නැහැ කියන එක විතරක් ඉස්සලා මතක තියාගන්න. තාම ඕගොල්ලන්ට මේක වෙනස තේරෙන්නේ නැතු ඇති, දන්නේ නැතු ඇති අපි එච්චර රැවටිලා කියලා. අපි හිතාගෙන මේ ඉදිරියෙන් තියෙන දේ මෙහෙම අල්ලන්න පුළුවන්, ගන්න පුළුවන් කියලා. ඉදිරියෙන් තියෙන දේ ගන්න අතදාන අපි පේන දේ ඇත්ත වෙලා ඒකේ වතුර බොන්න දුවන තිරසංගත සතත් අතර වෙනසක් නැහැ. අපි දන්නේ අපි මෙච්චර අවිද්‍යාවක් තුල ඉන්නේ, අපේ ජීවිතය කියන්නේ අවිද්‍යාවක පදනම් වෙච්ච එකක් කියලා අපි දන්නේ. අපි දරන මේ වගේ අවිද්‍යාව ඇතුලේ අපි නිවන් දකින්න දරන උත්සාහයක් තුල නිවන ලැබුණොත් තමයි පුදුමේ, නොලැබීම පුදුමයක් නැහැ. මොකද අපිට ඒක තේරෙන්නේ නැහැ වෙනසක් කියලා. ඉතින් මට මතක් කරන්න උනේ මෙන්න මේ ගාථාවෙන් පෙන්නන දර්ශනය කියනවා මෙන්න මේ වගේ සිද්ධාන්තයක්. නසඤ්ඤ සංඤේ න විසඤ්ඤ සංඤේ කියන කාරණාව. ඒ කියන්නේ දැන් ලෝකයාගේ තියෙන රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන මේ ලෝකයාගේ තියෙන සංඥා හයෙන් එකක්වත් මෙයාට ඇසුරු වෙන්නේ නැතුව, එකක්වත්ම ඇසුරු වෙන්නේ නැතුව ඇසුරු නොවුනා කියලා අසඤ්ඤ වෙන්නේ නැති, විසඤ්ඤ වෙන්නේ නැති තැනකටපත් වෙන්නත් ඕනේ. ඒ කියන සිද්ධියෙන් මතක් කළේ මොකද්ද? මේ ලෝකයේ තුල තියෙන ස්පර්ශ ආයතන හයෙන් මිදෙනවා නම් ලෝකයේ පෙන්වන දර්ශනපතේ ඉක්මවලා ගිය ඇත්තක් දකින්න වෙනවා කියන එක මම ඉස්සෙල්ලා කියපු උපමාවේ තේරෙන්නේ නැතු ඇති. මම මේක වෙලා තව ටිකක් වෙලා තියෙන නිසා මම තව ටිකක් විස්තර කරන්නම්. මෙතනදී මේ පින්වතුන් බලන්න, අපි කියමු අපේ ගෙදර ඉස්සරහා වැලි ගොඩක් තියෙනවා කියලා අපි හිතමුකෝ. අපි හිතාගෙන ඉන්නේ ඉස්සරහා වැලි ගොඩක් තියෙනවා, තියෙන වැලි ගොඩයි අපිට පේන්නේ, අපිට පේන වැලි ගොඩ තියෙනවා, තියෙන වැලි ගොඩ පේනවා කියලානේ අපි හිතන්නේ නේද? නමුත් මේකේ ඇත්තම ඇත්ත බලමු අපි පොඩ්ඩක්. වැලි ගොඩක් තියෙන හින්ද වැලි ගොඩක් පේනවද, අපිට පේන වැලි ගොඩ තියෙනවද, තියෙන වැලි ගොඩ පේනවද, මෙතන තියෙන ඇත්ත මොකද්ද කියලා බලමු. පින්වතුනි, ඔතන බලන්න අපි කියමු සෙනග 1000කට විතර ඇවිල්ලා, ලක්ෂයකට විතර ඇවිල්ලා ওই වැලි ගොඩේ තියෙන වැලි කැටේ කැටේ අරගෙන යන්න කියමු අපි. අරගෙන ගියොත් එක්කෙනෙක් ගැතේ තියෙන්නේ වැලි කැටයක් විතරයි. හැබැයි වැලි ගොඩ ගෙනියන්න තහන කිසි කෙනෙකුට වැලි ගොඩ ගෙනියන්න බෑ. එක්කෙනෙකුට අයිති කොච්චරද ගෙනියන්න? එක වැලි කැටයයි. වැලි කැටේ 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 උතන තියෙන ඔක්කොම අරගෙන ගියොත් වැලි ගොඩට මොකක් වෙයිද? කෙනෙක්ද වැලි ගොඩ? නෑ. දැන් කවුද වැලි ගොඩ ගෙනිච්ච ඔය අතරින්? කවුරුත් ගෙනිච්ච නැහැ. අපි කියමු කෙනා කෙනා ගෙනිච්ච වැලි ගොඩ ගෙනත් දාන්න කියමු අපි. ගෙනත් දායි. දැන් ඒ දිහා බැලුවොත් අපිට ආයෙත් වැලි ගොඩක් පෙනේ. දැන් කවුද ඔකේ වැලි ගොඩ ගෙනාවේ? කවුරුත් ගෙනාවේ නැහැ. එහෙනම් මෙතන ඇත්ත බලන්න, වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් වගේ අපිට පේනවා. වැලි කැට තියෙන තැනක ඇත්තටම යථාර්ථය තමයි අවකාශයයි වැලි කැට ටිකයි තියෙන්නේ. වැලි කැට ටිකක් තියෙන තැනක යමක් හැඩතලයක් මවල පෙන්වීමේ හැකියාව තියෙන පින්වතුනි මේ ඇහැට. ඒගොල්ලෝ දන්නේ නැතුව ඇති මේ ඇහැට කියනවා කර්මජ රූපයක් කියලා මේ සතහන් හදලා පෙන්වන්නේ මේ ඇහෙන්. නමුත් මේ ඇහැ හරහා බාහිර වස්තුන් දිහා බලනකොට අපි හිතන්නේ බාහිර පේන දේවල් කියලා. මිරිඟුව තියෙන තැනක ජලය කියලා පෙන්වුවේ මේ ඇහෙන්. එතකොට නුවණ තිබුණ හින්දා එතනනම් බේරුණා. නමුත් මේ තැන්වලදී නුවණ නැති හින්දා බේරෙන්න බෑ අපිට. යැලි කැට තියෙන තැනක මේ ඇහෙන් බැලුවාම ගොඩක් වගේ හදලා පේනවා. දැන් අපි වැලි ගොඩ අල්ලන්න කියලා අත දැම්මොත් වැලි කැට ටිකක අත හැපෙයි මිසක වැලි ගොඩේ හැපෙනවද? ගොඩ අහුවේද? එතකොට හොඳට බලන්න පවතින්නේ වැලි කැට, පිනින්නේ වැලි ගොඩ. පිනින දේ තියෙනව නෙමෙයි, තියෙන දේ අපිට පේන්නේ නැහැ. තියෙන්නේ මොකද්ද? වැලි කැට. පේන්නේ වැලි ගොඩ. පේන දෙයමයි තියෙන්නේ, තියෙන දෙයමයි පේන්නේ කිව්වොත් හරිද? හරිද? පේන්නේ චක්කු විඤ්ඤාණයෙන්, අහුවෙන්නේ කාය විඤ්ඤාණයට. පේන දෙයමයි තියෙන්නේ, තියෙන දෙයමයි පේන්නේ. නැත්තම් පේන දේ අල්ලන්න පුළුවන්, අල්ලන දේ පේනවා කිව්වොත් අපිට ලොකු යරදීමක්. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණයෙන් පොට්ටබ්බේ දැනගන්නත් පුළුවන්, කාය විඤ්ඤාණයෙන් රූප බලන්නත් පුළුවන් කියලා අපි කියන්නේ. පේන දෙයම අල්ලන්න පුළුවන් කිව්වොත් පේන්නේ මොකේදද? හිතට පේන රූප පේන හිතනම් කරන මොකක් කියලාද? චක්කු විඤ්ඤාණය කියලා. අල්ලන දේ දැනෙන හිතනම් කරන මොකක් කියලාද? කාය විඤ්ඤාණය කියලා. කාය විඤ්ඤාණයනුයි චක්කු විඤ්ඤාණයනුයි විඤ්ඤය වෙන අරමුණ එකක්මද? එකම අරමුණක් දැනගන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. එහෙනම් ඒ බෑ කියන ඇත්ත අපිට කවදාහරි මතු වුණොත් නේද අපි නිවන් දකින්නේ? කාය විඤ්ඤාණයනුයි චක්කු විඤ්ඤාණයනුයි එකම අරමුණ පරිහරණය කරන්න පුළුවන් කියන මට්ටමක් තිබුණොත් උතන මෝඩකමක් තියනවද නැද්ද? තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. එහෙම වුණොත් අපිට මිදෙන්න පුළුවන්ද? බෑ. ඒ නිසායි මේ සංඥාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හරියට ඔය කියපු සංඥාවට අනුව ජීවත් වුණොත් චක්කු විඤ්ඤාණයෙන් රූපේ විතරයි දකින්න පුළුවන්. ඒක අල්ලන්න බෑ. අල්ලන දේ දැනින්නේ කාය විඤ්ඤාණයටයි, ඒ ටිකට පේන්නේ නැහැ කියලා අපුව හොඳට බෙදලා පෙන්නනවා ආයතන ටික. එතකොට මෙතනදී මෙන්න මේ මට්ටමට යෙදුනොත් තමයි අපි ස්පර්ශයෙන් මිදෙන්නේ අපේ මනස. එහෙම නැතුව පේන දේම අල්ලනවා, අල්ලන දේම පේනවා කියන තැනක හිටියොත් කවදාවත් අපිට මේ ලෝකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. මිරිඟුව තියෙන තැනක ජලය කියලා රැවටිලා, බාහිර ජලය කියලා රැවටිලා, අනේ මේ වතුර උනත් ඉතින් කවදා හරි නැති වෙලා යනවනේ, මේ වතුරත් අනිත්‍යයිනේ, මේ කුතුහත් අන්නහකල දුක එනවනේ කියලා හිතුවොත් හරිද? දැන් අර මොවා එහෙම හිතුවොත් රැවටෙන්න ඕනේ මූලික තැන රැවටිලා පස්සේ මානසිකාරයක් කළාට හරියන්නේ නැහැ. නিত্য භව තුල ඉඳගෙන අනිත්‍යයක් වෙන හේකලාට හරියන්නේ නැහැ. ඒ වගේ යම් කෙනෙක් පේන දේම අල්ලන්න, අපි පේන දේම තියෙන දේ, තියෙන දේමයි පේන දේ කියලා රැවටිලා පේන දේ අල්ලන්න පුළුවන් කියන තැනකත් රැවටිලා ඉඳගෙන අනේ ඉතින් මේ හැම දෙයක් මානිත්‍යයිනේ, කවදා හරි නැති වෙලා යනවා කියලා මානසිකාරයක් විතරක් කරනවා. ඒ වගේ තැනකින් ජීවිතේ දුක කියන එක ගෙවා ගන්න බෑ. මම මේ බොහොම මෛත්‍රී සාගතව මතක් කරන්නේ මේ මනුෂ්‍ය ජීවිතයේ බුද්ධෝත්පාද කාලේ හරි වටිනා මේ අවස්ථාව අතහැර ගන්න එපා. ඔගොල්ලෝ බුද්ධිමත් වුණොත් මේ දුක්සහගත ජීවිතේම සසර මිදෙන්න පුළුවන්. හැබැයි මිදෙන්න පුළුවන් මිදීම සඳහා මොකක් හරි දෙයක් කළා නෙමෙයි. මොකක් කරලාද අපි දුකෙන් මිදෙන්නේ? මේ දහම බොහොම සාධාරණ. ඒ වගේම මේ දහමේ තියෙනවා බොහොම වටිනා ගුණ ටිකක්. ඒක එක ගුණයක් ගන්න. ඒ ඊපස්සිකෝ කියන ගුණය ගන්න. මෙහෙ එන්න, මෙහෙ ඇවිල්ලා බලන්න කියන මේ හොර බොරු නෑ. මේකේ නෑ මේ මන්ත්‍ර යන්ත්‍ර මන්ත්‍ර වගේ දේවල්, කෙම් ක්‍රම නැතිනම් හොර ක්‍රම නෑ මොකුත්. ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඒක හොඳට මොනවට ඔප්පු කරලා පෙන්වනවා මජ්ක්‍ධිමනිකායේ භූමිජ සූත්‍රේ අහනවා. අලුත පැටව දාපු බුරුලේ කිරි පෙරුණු දෙනක් ගාවට ගිහිල්ලා බුරුලෙන් කිරි දෙව්වොත් එපා ඕනේ ඕනේ කියලා, මේ අඟෙන් කිරි දෙව්වොත් ඕනේ ඕනේ කියලා ලැබෙයිද කියලා අහනවා. අලුත පැටව දාලා බුරුලේ කිරි තියනවා, අඟෙන් අදිනවා, කිරි ඕනේ කියලා ලැබෙනවද කියලා අහනවා. නෑ. එපා එපා කියලා දෙව්වොත් ඒත් ලැබෙනවා. මොකද කිරි එන්නේ නුසුසුයි. ඊට පස්සේ අලුත පැටව දාපු බුරුලේ කිරි පෙරුණු දෙනක් ගාවට කියලා බුරුලෙන් කිරි දෙවනවා මොකද? එපා එපා කියලා. ඒත් ලැබෙනවා. ඕනේ ඕනේ කියලා දෙවොත් ඒත් ලැබෙනවා. ඕනේ කියන එකද එපා කියන එකද මත නෙමෙයි පදනම් වෙලා තියෙන්නේ. ඒ දේ වෙනවද නැද්ද කියන ප්‍රතිපදාව මතයි කියන එකක් කියනවා. මේකේ කියනවා මෙහෙ එන්න, මෙහෙ ඇවිල්ලා බලන්න කියන එකක් කියනවා. මේකේ හංගන්න එහෙම දෙයක් නැහැ කියනවා. ඒ වගේ මේ සම්පූර්ණ අදහන එකක් නෙමේ. බුදුරජාන් වහන්සේ දේශනා කළේ බුද්ධිමත් මිනිසෙකුට මේ දැන් දැකලා මෙදෙන්න ඕනේ දර්ශනය. ඒ නිසා මෙන්න මේ ධහම දැකලා මේ සතරෙන් මිදෙන්න අපිට පුළුවන්කම තියෙනවා ආදාදම. ඒ සඳහා මේ පින්වතුන් උත්සාහවත් වෙන්න. මම විශේෂයෙන් අද මේ දේශනාවේදී මම මතක් කළා විශාල පරාසයකින් යුක්ත ගැඹුරු දහම් ටිකක් තියෙන. නමුත් මට ඕන වුණා සසරෙන් මිදෙනවා කියන එක අහේතුකව වෙන්නේ නැහැ. කොහොම හරි දෙයක් කළාට වෙන්නේ. ගිනිගත් දේ ඇතුලේ සිසිලක් හොයන්න ගියට ඒක ලැබෙන්නේ නැහැ. ඒකෙන් එළියට ගියාමයි ලැබෙන්නේ. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල විමුක්තියක් හෙව්වට ලැබෙන්නේ. මේකෙන් මිදීම නම්මයි ලැබෙන්නේ. හැබැයි මිදෙන්නත් අපි දන්න විදිහට හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ බොහොම වටිනා ධහමක් කියනවා, දර්ශනයක් කියනවා, දර්ශනයක්. ඒකට ආගම්, පක්ෂ, පන්ති, කුල ભેද ඒව මොකුත් නැහැ. නිකායන් ඒව මොකුත් නැහැ. කාටත් බලන්න පුළුවන්. කැමතිනම් ගන්න පුළුවන්. කැමතිනම් අතහැරන්න පුළුවන් දර්ශනයක් තියෙනවා. මෙන්න මේක මොකද්ද කියලා ටිකක් හොයන්න, හොයලා ඉගෙන ගන්න, ඉගෙනගෙන ජීවිතයට ලං කරගෙන මේ ජීවිතේම මිදීම සඳහා උත්සාහවත් වෙන්න. මොකද කවුරු නිසා හෝ කුමන දෙයක් නිසා හෝ අපි සසරට වැටුනොත් ඒ කවුරුවත් අපිව බේරගන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි සතර දිගයි මුල් කෙලවරක් වෙන්නේ මේ දීර්ඝ සංසාරය එනකොට ඇඟලේ කිරි කරලා පෝපු ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළ සතර මහා සාගරයේ ජලයට වැඩි, පියාමල දුකට අඬපු කඳුළු එකතු කළ සතර මහා සාගරයේ ජලයට වැඩි, දුව පුතා සහෝදර සහෝදරි එහෙමයි. තිරිසංගත ආත්මවල උපදිනකොට බෙල්ල කපන වෙලාවේදී ගලාගෙන ගියන එකතු කළ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. මේ තරම් දීර්ඝ සංසාරක අපි ඇවිල්ලා තියෙන්නේ, තාම මේ සසර ඉවර නැහැ. ඉතින් මේ වගේ ධහමක් අවබෝධ වුණොත් තමයි අපි මේ දුක්ඛාගත සසරෙන් මිදෙන්නේ. ඒ නිසා මේ පින්වුතුන් උත්සාහවත් වෙන්න ඕනේ කොහොම හරි මේ ජීවිතයේ මේ ධර්මය අවබෝධ කරගන්න. ඒ සඳහා මේ දේශනාව මේ පින්වුතුන්ට හේතු උපනිස්සියම වේවා කියලා සාදුනාදයක් පවත්වන්න. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවම් පදං. පිංගතුනි මේ ඉමක් කුණක් වරක් තරක් නැති දුක්සහගත සසරේ සැරිසරන සත්වයන්ට මොහොතකට හෝ සැනසෙල්ලක් රැකවරණයක් ලැබෙනවා නම් ඒ අමාමෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයේ තුලින් ඒ ලෝක සත්‍ය සුවපත් වෙන සද්ධර්මයෙන් බිඳක් මේ අහිංසක ලෝකයාට ලබා දීලා අවිද්‍යා අන්ධකාරය තුල ගිලුණු මේ ලෝක සත්‍යයට ප්‍රඥාවේ ආලෝකයේ දැල්වලා මේ ලෝක හැම දිනකටම Tamanට හැකිය ප්‍රමාණයෙන් යහපතක් සලසන්ට ඕනේ කියන සත් අදහසක් ඇති වෙච්ච සත්පුරුෂ පිරිසක් තමයි අද මේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයෙන් සපයන්නේ. ඒ සඳහා මේ සත්‍යව සඳහා විශේෂයෙන් මුල් වෙනවා අංක 84 200 කිඩගම් මුල්ල ගම්පහ කියන ලිපිණයේ පදිංචි අසංකා අල්ලිස් නැතිනිය එතුමියගේ දූ දරුවෝ ඒ වගේම අනිත් ඥාතීන් හිතේසීන් සියලුම දෙනා එකතු කරගෙන අද දවසේදී මේ සත්‍යාව සිද්ධ කරනවා. තමන්ට සැනසෙල්ල පිණසත් ඒ වගේම තව කුංචි කලන අදහසකුත් සිත්වල තබාගෙන ඒ තමයි මීට වසර දෙකකට ඉහතදී අද දිනේට හරියට වසර දෙකක් සම්පූර්ණ වෙන ඒ තමන්ගේ ආදරණීය ස්වාම පුරුෂයා මිය ගිහිල්ලා අදට වසර දෙකක් සපිරන මේ මොහොත AKAD නන්දසිරි මහත්මයා එතුමාට පින් අනුමෝදන් කරන්න ඕනේ කියන බලාපොරොත්තු ඇතුව තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ නන්දසිරි මහත්මයා ඇතුළු වර්ග પરම්පරාගත ඥාතීන්ට අපි පින් අනුමෝදන් කළ යුතු තැන් හැමතෙම පින් අනුමෝදන් කරමු. ඒ අසංකාල්විස් මැතිණිය තමන්ගේ පුංචි දියණිය සම්බන්ධ කරගෙන ඒ වගේම අනිත් සියලුම ඥාති හිතේතුන් සම්බන්ධ කරගෙන මේ පින්කම සිද්ධ කරනවා. පින්කමේ මූලික අරමුණ තමයි මීට වර්ෂ දෙකකට ඉහතදී මිය පරලොව ගිය KAD නන්දසිරි මහතාට පින් අනුමෝදන් කරලා එතුමාගේ පරලොව ගතිය යහපත් භාවයට පත්වේවා. නන්දසිරි මහත්මාත් මේ පින් අනුමෝදන් වල ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසක් ඇති කරගන්නට ඕනේ. ඒ වගේම JP මේරිනෝනා තමන්ගේ ආච්චිත් ආර්යරත්න විජේසිංහ තමන්ගේ පියා ඇතුළු එම අසංකාලිස් මෙතිනියගේ දෙමව්පිය ඇතුළු වර්ග પરම්පරාගත සියලුම මියපරලෝගේ ඥාතින් ඒ විතරක් නෙමෙයි මේ ස්ථාන මේ මොහොතේ මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාගේ නම්ින් නැසී කලුරිය කළ මව්පිය ගුරුවර සහෝදර නැද බඳු මිත්‍ර යම් ඥාති සමයක් සිටනම් ඒ සියලුම මියගේ ඥාතින්ටත් මේ ධර්ම දේශනාවෙන් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ඒ මියගේ ඥාතින්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම දුක් ඇති ස්ථානයක සිටන දුකෙන් අත මිදී සපවත් භාවයකට පත්වීමෙන් උතුම් නිවන සැනසෙත්වා කියන අදහස ඇතුව ඉදන් මේ ඥාතිනම් හෝතු ගාතාව කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ දේශනාවේ ජනිත වෙච්ච කුසලයන් විශේෂයෙන්ම චමෝදී තමුන්ගේ දියණියගේ අපල දුරලා නිදුක් නිරෝගී සුවපත් භාවයත් ඒ වගේම අසංකාල්විස් නැතිණියගේ සුජීවත්ව වාසය කරන දෙමව්පිය ඇතුළු සියලුම අනිකුත් ඥාතීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ප්‍රාර්ථනා කරලා තියෙනවා. කල්පනා කරගන්න ඕනේ අසංකාල්විස් නැතිණියත් ඒ පුංචි දියණියත් ඒ වගේම සුජීවත්ව වාසය කරන මේ සියලුම දෙනාටත් ඒ වගේම විශේෂයෙන්ම අද මෙතනට පැමිණි ජයරත්න සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා සහ චමරි ජයරත්න මැතිණිය ඇතුළු එතුමන්ලගේ චූටි දියණියට පුතා ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඒ වගේම ජයරත්න ව්‍යාපාරයේ මෙතෙන්ට පැමිණි ශ්‍රද්ධාවෙන් කටයුතු කළ මේ ධර්මස්වණය කළ මේ සියලුම දෙනාටත් මේට උදව් උපකාර කළ සියලුම දෙනාටත් මේ ධර්ම දේශනාව තුළින් ජනිත කුසලයේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය වේවා. මේ සෑම දිනාටම සසර වසනාතුරු සාපිපාසා දිව්‍යකර දුක දුප්පත් අසන දින්දු භාවයකට පත්ම වී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සදහට නිවි සැනසී පැමිණ වැඩවදාලා වූ උතුම් අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නත් මේ සියලුම දිනාට මේ කුසල ධර්මයේ උතුම් නිවන් පිණසම පාරමිතාවක්ම වේවා. මේ සෑම දිනාට මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම මේ චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. මේ ධර්ම දානයේ පිණස කුසලයේ බලෙන් කියලා සාධුනාදයක් පවත්තා. හැම දිනාටම තෙරුවන් සරණයි.
ධර්මානුශාසනව පැවතු දේශිකයන් වහන්සේ වෙන ගලෙන් බිඳුනුවව මුරිය කඩවල ලැබුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍යපාද මාන් කඩවල සුදස්සන ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවන් වූ සත්කාරහණිය දෙන්නට අවශ්‍ය කරන වර්ම වාසනාව නිරෝගී සුව සම්පන්නිය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතරම මේ සඳහා තමන්ගේ බැතිබර දායකත්වය ලබා දුන් ගම්පහ කිඩගම්මුල්ල අංක 84-2 සීලිපනේ පදිංචි අසංකා අල්විස් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් අද දින දායකත්ව ධර්මානුශාසනාවෙන් අපි මෙලෙස සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.